ජිසු පිහිටයි දුවේ පුතේ. ජිසුස් වහන්සේගේ දුක් විඳීම, මරණය හා උත්ථානය ගැන ඒ සිදුවීම් සිදු වුණු ආකාරය පාස්කු අභිරහස කියන පාඩමෙන් 10 ශ්‍රේණියේදී අපි ඉගෙන ගත්තා. 10 ශ්‍රේණියේ 6 වෙනි පාඩමේදී ජිසුස් වහන්සේ ඒ විදිහට දුක් විඳීම, මරණය හා උත්ථානයෙන් පසු ස්වර්ග රෝහණයේදී ශ්‍රාවකයන්ට මෙන්න මෙහෙම නියෝගයක් දුන්නා. ඔබ ගොස් සකල ජාතීන් ගෝලයන් කරන්න. පියාණන්ගේද, පුත්‍රයාණන්ගේද, ශුද්ධාත්මයාණන්ගේද නාමයෙන් ඔවුන් බෞතිස්ම ස්නාපනය කරන්න. මා ඔබට අනකල සියල්ල ආරක්ෂා කරන්න ඔවුන්ට උගන්වන්න. මමද කල්පාන්තය දක්වා ඔබ සමග සිටිමි කියලා. මෙන්න මේ ජේසුස් වහන්සේ තම ශ්‍රාවකයන්ට දුන් අවසාන නියෝගය, උන්වහන්සේගේ ශ්‍රාවකයන් ඉෂ්ට කළ ආකාරය, ඔවුන්ට මුහුණ දීමට සිදු වූ සිදුවීම්, අද අපි 10 ශ්‍රේණියේ මුල් කිතුණු සභාව කියන පාඩමේ ඉගෙන ගන්නටයි දැන් මේ හදන්නේ. ඔව් දුවේ පුතේ, අපි ජනවන්දනා වසරක ආරම්භයකට ඔන්න දැන් ඇවිත් තියෙනවා. ආගමන සමය ආරම්භයත් එක්ක අපිට මතක් වෙන ප්‍රධානතම සිදුවීම ආගමන සමය අවසාන වන්නේත් මෙන්න මේ සිදුවීමෙන්. ඒ තමයි කිතුණු අපි සමරන ප්‍රධාන මංගල්‍යය, නත්තල් මංගල්‍යය. නත්තල හා පාස්කුව වර්තමාන කිතුණු අපගේ ප්‍රධාන මංගල්‍යයන් දෙකක්. මේ වගේමයි එදා ඊශ්‍රායල් ජනතාවත් වාර්ෂිකව සමරපු ප්‍රධාන මංගල්‍යයන් තුනක් තිබ්බා. ඒ තමයි පාස්කුව, පෙන්තකොස්ත මංගල්‍යය හා කූඩාරම් මංගල්‍යය. මෙහිදී අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා පෙන්තකොස්ත මංගල්‍යයේදී සිදු වුණු විශේෂ සිදුවීමක්. පාස්කුවෙන් පස්සේ ප්‍රධානතම මංගල්‍යය උනේ මේ පෙන්තකොස්ත මංගල්‍යය. මේකේ පොදු අරුත දින 50. එහෙමත් නැත්නම් 50 කියන අර්ථයෙන් පෙන්තකොස්ත කියන වචනය අරුත් ගෙන්වෙනවා. දුවේ පුතේ, මේ මංගල්‍යයන් තුනේදීම මෙයලගේ ඊශ්‍රායල් ජනතාවගේ අස්වැන්නක් හා සම්බන්ධ වෙනවා. ඒකට හේතුව තමයි සෑම ජුදෙව් පුරුෂයෙක්ම මේ ප්‍රධාන මංගල්‍යයන් තුනට ජෙරුසලම් දේව මාලිගාවට යාම අනිවාර්ය වෙලා තිබ්බා. ඒ නිසාම ඔවුන්ට අතමිට සරු කාලයක් උදා වී තිබීම මෙවැනි වන්දනා ගමනකට ඉතාම ප්‍රයෝජනවත් වුණා. ඒ වගේ පෙන්තකොස්ත මංගල්‍යෙත් ඒගොල්ලෝ තිරිඟු අස්වනු නෙලලා දිව්‍යන් වහන්සේට ඒ අස්වනු පූජා කරමින් ඔවුන් නව මංගල්‍යයකට මෙන්න දැන් සූදානම් වෙනවා. මෙන්න මේ විදිහට ඒගොල්ලෝ තිරිඟු අස්වනු නෙලලා දින 49, අපි ගත්තොත් සතියට දින 7, ඒ වගේ සති 7ක් ඔවුන් නව තිරිඟු පිටිවලට පරණ මුහුන් එකතු කරන්නේ නැතුව නුමුහුම් රොටි අනුභව කරනවා. මෙහෙම නුමුහුම් රොටි අනුභව කරලා දින 49ට පසු උදා වුණු 50 දිනේදී ඒ නව තිරිඟු පිටිවලට නව මුහුන් එකතු කරලා ඔවුන් ඒ අස්වනු දිව්‍යන් වහන්සේට පූජා කරලා විශේ෷ මංගල්‍යයක් පැවැත්තුවා. එතකොට මේකෙදී ඒගොල්ලෝ සිහිපත් කරපු ප්‍රධාන ඓතිහාසික සිදුවීම වෙන්නේ සීනායි කන්දෙදී දසපනත ලැබීම. එහෙමත් නැත්නම් ඊශ්‍රායල් ජනතාව දේව ජනතාවක් බවට පත් වූ සිදුවීම මෙහිදී සිහිපත් කරා. මෙන්න මේ විදිහට ඊශ්‍රායල් ජනතාව දැන් පෙන්තකොස්ත මංගල්‍යය සැමරීමට සූදානම් වෙනවා. මහා සෙනගක් ජෙරුසලම් දේව මාලිගාවට එකතු වෙනවා පෙන්තකොස්තේ සමරන්න. මේ අතරතුරේදී ජිසුන් වහන්සේගේ ශ්‍රාවකයන්ට මෙන්න මෙහෙම දෙයක් කියලා තිබ්බා. ඔබ ජෙරුසලමින් ඉවත්ව නොගොස් පියාණන් වහන්සේගේ පුරොන්දු විශ්ට වෙනකන් එහිම රැඳී සිටින්න. මොකද්ද මේ පියාණන් වහන්සේගේ පුරොන්දුවක් ගැන කිව්වේ? ඒ තමයි ජේසු තම ශ්‍රාවකයන්ට දුන්න කාර්යය ඉදිරියට කරගෙන යන්නට ඔවුන්ට ශක්තියක් වෙමින් සහන දායකයාණන් කෙනෙක් එවීමට පුරොන්දු වුණා. ශුද්ධාත්මයාණන් වහන්සේ එවීමට පුරොන්දු වුණා. මෙන්න මේ විදිහට ඊශ්‍රායල් ජනතාව පොදු සමාජයේ සියලු දෙනා පෙන්තකොස්ත මංගල්‍යයේ සමරන්නට සූදානම් වෙද්දී ජේසුස් වහන්සේගේ ගෝලයෝ ඇතුළු 120ක් පමණ දෙනා ජේසු දීලගේ නව පුරොන්දු ඉෂ්ට වෙනකම් බලාපොරොත්තුෙන් යාඥා කරමින් සිටියා. ඒ සේනාකුළු ශාලාවේදී මෙහිදී එක පාරට මොවුන් යාඥා කරගෙන හිස් සිටිය ගෙදර සැඩ සුළඟකින් පිරිලා ගියා. වාඩි වෙලා හිටිය සියලු දෙනාගේම හිස මත ගිනි දැල්ලක් දැල්වෙන්නට පටන් ගත්තා. ක්‍රියාපතේ මෙන්න මෙහෙම තියෙනවා. එකල පෙන්තකොස්ත දිනේ පැමිණි කල ඔවුහු සියල්ලෝම එක් තැනක රැස්ස සිටියහ. එකල සැඩ සුළඟක් හමන්නාක් වැනි හඬක් හදිස්සියේ පැමිණියේය. ඔවුන් හිඳගෙන සිටිගේ මුළුමනින් මෙයින් පිරී ගියේය. ගිනි දළු වැනි දියු බෙදී ගොස් ඔවුන් එකිනෙකා මත පිහිටවනු ඔවුන්ට පෙනුනි. ආත්මයන් වහන්සේ දුන් කතා ශක්තියෙන් අන්‍ය භාෂාවලින් කතා කරන්නට පටන් ගත්ත. මෙන්න මේ විදිහට ජේසුස් වහන්සේ අපේ ස්වාමියාණන් කියලා ප්‍රසිද්ධියේ සාක්ෂි දරන්නට බය වුණු ශ්‍රාවකයන් එදා අපි කතා කරා වගේ ජේසුගේ පාස්කු අභිරහසේ සිදුවීම් අතරතුරේදී උන්වහන්සේ ළඟ සමීපවම හිටිය ශ්‍රාවකෙක් විදියට පේදුරුතුමා පවා උන්වහන්සේව හඳුනන්නේ කියපු අවස්ථා අපිට මතක් වෙනවා. එවන් සිදුවීම් අතර ජේසු අපේ ස්වාමියාණන් කියලා සාක්ෂි දරන්නට බය වුණු ශ්‍රාවකයෝ පෙන්තකොස්ත සිදුවීමත් එක්ක ප්‍රඥාවෙන් ශුද්ධාත්ම දීමනාවලින් පෝෂණය වෙමින් නොබියව එඩිතරව ස්වාමින් වහන්සේගේ වචනය දේශනා කරා. අන්‍ය භාෂා කතා කරමින් සභාව තුල උන්වහන්සේගේ පණිවිඩය ඉදිරියට ගෙන යන්නට සාක්ෂි දරන්නට පටන් ගත්තා. මෙන්න මේ විදිහට ජේසුස් වහන්සේ පිහිටවපු ශුද්ධ සභාවේ නායකත්වය බාර දුන්නු පේදුරුතුමා උන්වහන්සේට පවරපු කාර්ය කොයි ආකාරයටද මේ පෙන්තකොස්ත දිනේදී කරගෙන ගියේ කියලා අපි දැන් මතක් කරගනිමු.
ඔව්, දුවේ පුතේ, තීෂ කිව්වා වගේ පෙන්තකොස්ත දින ඒගොල්ලන්ගේ නව ආරම්භය සමගම ශුද්ධ පේදුරුතුමා එතුමාගේ දේශනාව තුලින් අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. එතකොට පෙන්තකොස්ත සිද්ධිය සිදුනේ සිදුවෙද්දී ඒගොල්ලෝ හිටිය සේනාකුළු ශාලාවේ. හැබැයි පේදුරුතුමා දේශනාව සිද්ධ කළේ ජෙරුසලම් චතුරස්‍රයේදී. පේදුරුතුමා පෙන්තකොස්ත දිනේ පිබිදුනාට පස්සේ පේදුරුතුමා අන්‍ය භාෂාවලින් කතා කරන්න පටන් ගත්තා. ඒක අහගෙන හිටිය හැමෝම සියලුම දෙනා පුදුමයට පත් වුණා කියලා කියනවා. අපි අහලා තියෙනවා නේද? අලුත් මිදුෂ මොවුන් පානය කරලා කියලා නේද? එතකොට මේ විදිහට එහෙම කියන්න හේතුව තමයි අපි දන්නවා ගෝලයන්ගෙන් බොහෝ දෙනෙක් දීවරයෝ. ඒගොල්ලෝ නූගත් යයි සම්මත කණ්ඩායමක් හැටියට තමයි සැලකුවේ. එතකොට ඒ වගේම ගලීලා වැසියෝ. ඒක නිසා ඒගොල්ලන් මේ කියපු දේ නැත්තම් පේදුරුතුමා කියපු දේ ඒගොල්ලන් පිළිගන්න ලෑස්ති උනේ නැහැ. ඒ වුණාට මෙදින ශුද්ධාත්මයන්ගෙන් පූර්ණ වෙච්ච කිතුණුවන් විදිහට ඒගොල්ලෝ නොබියව නිර්භීතව තමන්ගේ සේවය ආරම්භ කරා. පේදුරුතුමා පෙන්තකොස්ත දවසේදී නිර්භීතව ප්‍රකාශ කළා ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා බවත්, ඊශ්‍රායල් ජනතාව ජේසුස් වහන්සේ කුරුසපත් කළ නමුත් දෙවියන් වහන්සේ උන්වහන්සේ උත්තාන කළ බවත්, දෙවියන් වහන්සේගේ දකුණු පසේ ජේසුස් වහන්සේ වැඩ සිටින බවත්. අපි පේදුරුතුමාගේ දේශනාව කෙටියෙන් ගත්තොත් දීර්ඝ දේශනාවක් තියෙනවා අපිට දකින්න ලැබෙනවා ශුද්ධ බයිබලේ ක්‍රියාපොතේ. නමුත් ඒ දේශනාවේ හරය අපි ගත්තොත් මේක තමයි අපිට දක්වන්න ලැබෙන්නේ. එහෙමනම් ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා බවත්, ඊශ්‍රායල් ජනතාව ජේසුස් වහන්සේ කුරුසපත් කළ නමුත් දෙවියන් වහන්සේ උන්වහන්සේ උත්තාන කළ බවත්, දෙවියන් වහන්සේ දකුණු පසේ ජේසුස් වහන්සේ වැඩ සිටින බවත් කියන එක අපිට කෙටියෙන් දක්වන්න පුළුවන්. මේක තමයි හරය හැටියට දක්වන්නේ. එතකොට පේදුරුතුමාගේ ජීවිතේ ඒ වගේම ගෝලයන්ගේ ජීවිතෙන් අපිට ගන්න පුළුවන් ආදර්ශයක් තියෙනවා. ඒ තමයි පේදුරුතුමා නොපියව ඉදිරිපත් වීම. අද සමාජයේ හුඟක් වෙලාවට අපි කිතුණුවන් හැටියට සාක්ෂි දරන්න ඉදිරිපත් වෙන්නේ නැති තරම්. නැත්තං ඉදිරිපත් වෙනවා අඩුයි. නේද? ඒකට හේතුව තමයි සමාජයෙන් එල්ලවෙන අභියෝගයන්ට මුහුණ දෙන්න අපි සූදානම් නැහැ. නැත්තං අපි බයයි. නැත්තං අපි මගහරිනවා. නේද? එතකොට එදා පේදුරුතුමා නොපියව ජේසුස් වහන්සේට සාක්ෂි දරුවා. අපි දන්නා එදා ජෙරුසලම් චතුරස්‍රයේ විවිධ ප්‍රදේශවලින් ජනතාව ආවා. ඒ ආවේ ඒගොල්ලෝ පෙන්තකොස්ත මංගල්‍ය සිද්ධ කරන්න. ඒ පෙන්තකොස්ත මංගල්‍ය පෙරණි ගිවිසුමේ පෙන්තකොස්ත මංගල්‍ය. එතකොට අලුත් ගිවිසුමේ පෙන්තකොස්ත මංගල්‍ය ඒගොල්ලෝ දැකලා පුදුම වුණා. ඒකට හේතුව තමයි මේ පේදුරුතුමාගේ දේශනය. නැත්තම් නොබියව අන්‍ය භාෂාවලින් පේදුරුතුමා කතා කිරීම. අපි දන්නවා අභිවෘද්ධාලේපය ලැබුවකු හමුදා බටයෙකුට සමාන කරනවා. එහෙනම් එදත් ශුද්ධාත්ම වරන් ලැබූ තැනැත්තා හමුදා බටයෙක් හැටියට තමයි සැලකුවේ. ඒ කියන්නේ අපි දන්නවා හමුදා බටය අමනා සූදානමකින් මනා පුහුණුවකින් යුක්තව තමයි ආයුධවලින් සන්නද්ධ වෙලා සිටින්නේ. නැත්තම් සමාජයට යන්නේ, නැත්තම් ඉදිරියට යන්නේ. එතකොට ශුද්ධාත්මයන්ගෙන් පූර්ණ වෙච්ච කිතුනවා විශ්වාසයට අනුව, නැත්තම් විශ්වාසයට එරෙහිව, කිතුනු විශ්වාසයට එරෙහිව එන අභියෝග ජය ගන්න මනා සූදානමකින් ඉන්නවා. ඉතින් ඒ වගේම තමයි විශ්වාසය කියන ආයුධයෙන් සන්නද්ධ වෙලා තමයි මේ කිතුනුවා ඉන්නේ. එතකොට පේදුරුතුමාගේ දේශනෙන් පස්සේ මනස්තාප වෙලා බෞද්ධිස්ම ස්නාපණය ලබා ගත්ත අයගේ ගණන 3000ක් පමණ වෙනවයි කියලා කියනවා. 3000ක් පමණ තමයි. කියන්නේ පේදුරුතුමා බොහොම විශ්වාසයෙන් ජේසුස් වහන්සේට සාක්ෂි දරමින් ශුද්ධාත්මයන්ගෙන් පූර්ණ වෙමින් උන්වහන්සේ කළ දේශනාව අහලා සිත් පහදව ගත්ත ජනතාව 3000ක් දෙනා බෞද්ධිස්ම ස්නාපණය ලැබුවයි කියලා කියනවා. එතකොට අපිට සභාව ගැන කතා කරනකොට පුතේ මේක විශේෂ දවසක්. පෙන්තකොස්ත මංගල්‍ය දවස විශේෂ දවසක්. ඒකට හේතුව තමයි අපි කියන නේද අපිටත් උපන් දිනයක් තියෙනනේ. අපි එක මහා ඉහලින් සමරනවා. නේද? කේක් එකක් කපලා කිරිබත් හදලා නේද? එහෙනම් සභාවේ උපන් දිනය හැටියට සලකන්නේ මෙන්න මේ පෙන්තකොස්ත මංගල්‍ය දවස. ඒ වගේම තමයි එදා සභාවේ චුදෙව්ව විතරක් නෙවෙයි අන්‍ය ජාතිකයන්ටත් පේදුරුතුමා සභාව ගැන නැත්නම් ජේසුස් වහන්සේ ගැන කියලා දුන්නා. අපි අහලා තියෙනවා විජාතික කොර්නේලියස්. මෙයා ඉතාලි බට හමුදාවේ සාතාධිපතියෙක් හැටියට තමයි සැලකන්නේ නේද? එතකොට කොර්නේලියස්ටත් එයාගේ පවුලයාටත් ජේසුස් වහන්සේ පිළිබඳව සුභාස්න පේදුරුතුමා දේශනා කරනවා. එතකොට ඔහුත් අදහගෙන බෞතිස්ම ස්නාපණය ලැබෙනවා. එහෙමනම් අද අපි අභිවෘද්ධාලේපය කියලා ලබන්නේ මේකයි. ප්‍රසාද ස්නාපණයෙන් බෞතිස්ම ලැබපු කිතුණු දරුවෙක් වෙන අපි ක්‍රිස්තු සේනා බටයෙක් බවට පත් වෙලා වැඩිහිටි කිතුණුවෙක් හැටියට සභාව තුළ සාක්ෂි දරන්න පටන් ගන්නෙ මෙන්න මේ වරප්‍රසාදයෙන්. එනම් ශුද්ධාත්ම යනන් වහන්සේගෙන් පූර්ණ වෙලා. එතකොට ශුද්ධාත්ම යනන් වහන්සේගෙන් පූර්ණ වීම අපි දකිනවා අපි 10 පන්තියේදී. 10 පන්තියේදී තමයි අභිවෘද්ධාලේපේ ලබන්නේ. නේද? මේක තමයි අපිට ශුද්ධාත්ම යනන් වහන්සේගෙන් පූර්ණ වෙලා කිතුණුවෙක් හැටියට, වැඩිහිටි කිතුණුවෙක් හැටියට, ක්‍රිස්තුන් වහන්සේගේ සේනාංකේ බටේක් හැටියට සමාජය තුළ සාක්ෂි දරන්න ලැබෙන හොඳම ආයතනය. හොඳයි, දැන් අපි ටීචර්ගෙන් පොඩ්ඩක් අහලා බලමු මුල් ක්‍රිස්තියානි සභාවේ ලක්ෂණ මොනවද කියලා.
ඔව්දුවේ පුතේ, මේ විදිහට පෙන්තකොස්ත මංගල්‍යයත් සමග ශුද්ධ සභාවේ ආරම්භය සිදු වෙනවා. පේදුරුතුමාගේ ප්‍රථම දේශනෙන් සභාවට 3000ක් දෙනා ඇතුළු වෙනවා. මෙන්න මේ විදිහට දිනෙන් දින ශුද්ධ සභාව වැඩි වර්ධනය වෙමින් බොහෝ ජුදෙව්වන්, විජාතිකයන් ක්‍රිස්තුස් වහන්සේව අදහා ගනිමින් කිතු දහම වැළඳ ගන්නවා. මෙන්න මේ විදිහට ආරම්භ වුණු මුල් කිතුණු සභාවේ ප්‍රධාන ලක්ෂණ කීපයක් හඳුනා ගන්නටයි අපි දැන් හදන්නේ. මුල් කිතුණු සභාවේදී ජේසුස් වහන්සේගේ ගෝලයන් ස්වාමීන් වහන්සේ දුන්නු නියෝගය අනුව උන්වහන්සේ කිව්වා ඔබ ගොස් සකල ජාතීන් ගෝලයන් කරන්න. ගෝලයන් කරන්නට නම් ජේසු කියලා දීපු දේවල් ඒ සියලු දෙනාටත් උගන්වන්නට වෙනවා. මෙන්න මේ විදිහට සුද්ධෝ ස්වභාවයේ කැපී පෙනෙන ලක්ෂණයක් තිබුණා. ඔවුන් නිතරම ඉගැන්වීමෙහි නිරත වුණා. ජේසුස් වහන්සේගෙන් ශ්‍රාවකයන් ලැබූ ජීවිත අත්දැකීම් අනිත් අය සමග බෙදා ගනිමින් වසර ගණනාවක් බලාගෙන හිටිය මෙසියස් වහන්සේ ජේසුස් වහන්සේමයි කියලා ශ්‍රාවකයන් මේ විදිහට ඉගැන්වීමෙන් සාක්ෂි දරුවා. ඔන්න දෙවනි කාරණේ අපි මතක් කරගමු. ඒ තමයි රොටි කැඩීම. ජේසුස් වහන්සේගේ අන්තිම රාත්‍රී භෝජනයේදී පස්කු භෝජනයේ සමරමින් උන්වහන්සේ රොටි කඩලා ශ්‍රාවකයන්ට බෙදලා දුන්නා. නුමුහුම් රොටි අරගෙන උන්වහන්සේ කිව්වා මේ මාගේ ශරීරය මෙයගෙන අනුභව කරන්න. මිදියුෂ කුසලානේ අරගෙන උන්වහන්සේ කිව්වා මේ මාගේ රුධිරයයි මෙයගෙන පානය කරන්න. මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. එහෙනම් ඒ නියෝගය ඉෂ්ට කරමින් උන්වහන්සේගේ අවසාන රාත්‍රී භෝජනයේට සහභාගී වුණු ශ්‍රාවකයන් මේ ආකාරයට රොටි කැඩීමෙහි නිරත වුණා. එහෙමත් නැත්නම් එය අද අපි දිව්‍ය පූජාව කියන ජනවන්දනාවේ වැදගත්ම අංගය දක්වාම දියුණු වෙලා ඇවිත් තියෙන්නේ මුල් ස්වභාවයේ පැවතීමේ රොටි කැඩීම කියන ලක්ෂණයයි. ඒත් එක්කම ඔවුන් නිරන්තරයෙන් යාඥා කරා තමන් කරන්නට යන දූත සේවයට ස්වාමින් වහන්සේගෙන් ශක්තිය ඉල්ලුවා. දිව්‍යන් වහන්සේගෙන් ශක්තිය ඉල්ලුවා. ලැබෙන අභියෝග ජය ගන්නට ඔවුන් නිරන්තරයෙන් යාඥාව තුල ශක්තිය ලබා ගත්තා. ඒ වගේම තවත් වැදගත් කාරණයක් තමයි ඔවුන් හැම දෙයක්ම කරේ එකම සංඝයක් විදිහට සහභාගීකම. සියලු දෙනා සහභාගීත්වයෙන් එකම පවුලක් එක සංඝයක් විදිහට මේ ලක්ෂණ පෙරදරි කරගෙන මුල් කිතුණු සභාව දිනෙන් දින ව්‍යාප්ත වුණා. මේ විදිහට පලස්තීනයෙන් පිට රටවල් වල කිතු දහම ව්‍යාප්ත වෙන්නට පටන් ගත්තා. මේ අතරේදී ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රාවකයන් මේ සභාවේ අභිවෘද්ධිය පිණිස කරපු තවත් දූත සේවයක් තමයි සහනාධාර බෙදා දීම. එදා ජන සමාජයේ රෝගීන්, වැන්දබුවන් විශේෂයෙන්ම අසරණ ජනතාව, දුප්පත් ජනතාව මේ සියලු දෙනාට සහනාධාර බෙදා දෙන්නට මුල් කිතුණු සභාව කටයුතු කරා. වැදගත්ම කාරණේ තමයි මෙහිදී වැන්දපුවන්ට සහනාධාර බෙදා දුන්නා. මොකද කාන්තාව පොදු ජන සමාජයේ පුරුෂාධිපත්‍ය තිබ්බ සමාජයේ කාන්තාව තරමක් ප්‍රතික්ෂේපයට ලක් වුණා. ඒ අතර වැන්දපු කාන්තාවන්ට රැකියාවක නිරත වීමටවත් අවස්ථාවක් අවසරයක් තිබුණේ නැහැ. එනිසා ඒ වගේ අසරණ වුණු පුද්ගලීන්ට සහනාධාර බෙදා දුන්නා. මේ විදිහට සහනාධාර බෙදා දීමේදී පොඩි පොඩි ගැටුම්කාරී තත්ත්වය ඇති වුණා. එහෙම අවස්ථාවක පේදුරුතුමා ඇතුළු නායකයන් කල්පනා කරා අපි සභා නායකයන් විදිහට අපේ මුල් තැන දෙන්න ඕන උන්වහන්සේ අපිට දුන් ප්‍රධාන නියෝගයන් ඉෂ්ට කරන්නටයි. එනම් ඉගැන්වීම, රොටි කැඩීම, යාඥාව හා සහභාගීත්වය. එහෙනම් අපි වඩා හොඳට මේ කරගෙන යන සහනාධාර බෙදා දීමේ කටයුත්ත කරන්නට තවත් පිරිසක් අපි මේ සඳහා එකතු කරගමු. ඒ අනුව ඔවුන් ප්‍රඥාවෙන්ද, ශුද්ධාත්මයන්ගෙන්ද පූර්ණ වුණු යහපත් ලෙස ජීවත්වන පුද්ගලීන් 7 දෙනෙක් තෝරගන්නවා. ඔවුන් උපස්ථායකයන් විදිහට හඳුන්වනවා. එතකොට උපස්ථායකයන් 4 ක්‍රීප දෙනෙක්. ස්තේපන්තුමා, පිලිප්තුමා, ප්‍රකෝරස්, නිකනෝර්, තීමෝන්, පර්මිනස් හා නිකලස් කියන උපස්ථායකයන් 7 දෙනාවයි මේ ආකාරයට ඔවුන් තෝරගත්තේ. ඒ වගේම යහපත් දිවි පෙවතක් ගත කරපු ප්‍රඥාවෙන් හා ශුද්ධාත්මයන්ගෙන් පූර්ණ මොවුන් 7 දෙනා තෝරලා ජෙසුහන්සගේ අපෝස්තුලවරුන් ඔවුන් මත අත්තබා යාඥා කොට ඔවුන්ට වගකීම් පවරනවා. මේ විදිහට සභාවේ කටයුතු ඉදිරියට කරගෙන යන්නට ශ්‍රාවකයන්ට අමතර උපස්ථායකීන් මුල් සභාව තුළ විශේෂ මෙහෙවරක් ඉටු කරනවා.
අපි දැන් බලමු පුතේ, අපිට දීලා තියෙනවා මුල් කිතුණු සභාව තුළ විශාල කාර්යභාරයක් කරපු පුද්ගලයන් දෙන්නෙක් පිළිබඳව. දැන් ටීචර් කිව්වා උපස්ථායකින් සම්බන්ධව. උපස්ථායකින්ගෙන් ප්‍රධානිය හැටියට තමයි සැලකුවේ ස්තේපන් තුමා. ස්තේපන් තුමා අපිට වැදගත් වෙනවා, මොකද එතුමා උපස්ථායකෙක් වගේම උන්වහන්සේ නොබියව සුභාසන දේශනා කරපු පුද්ගලෙ. මේ නොබියව සුභාසන දේශනා කරන්න ගිහිල්ලා මෙතුමාට සිද්ධ වුණ දේ තමයි, එතුමාව ජෙසුසහන්සේට සාක්ෂි දරපු නිසා ගල් ගහලා මරලා දැම්මා. ගල් ගසා මරා දැමු සභාවේ පළවෙනි ප්‍රාණ පරිත්‍යාගීවරයා මෙතුමා. අපි දකිනවා ශුද්ධ සභාවේ පළවෙනි ප්‍රාණ පරිත්‍යාගීවරයා තමයි මේ ස්තේපන් තුමා කියලා කියන්නේ. මෙතුමාව ගල් ගසා මරා දැමුවා. සමහර වෙලාවට ඔයාලට ප්‍රශ්නෙකට එන්න පුළුවන් පුතේ, ස්තේපන් තුමා පිළිබඳව කරුණු තුනක් ලියන්න. එතන කරුණු තුනක් තියෙනවා පුතේ. එකක් එතුමා උපස්ථායකෙක්, අනිත් එක එතුමා සුභාසන දේශනා කළ කෙනෙක්, අනිත් එක තමයි මෙතුමා ගල් ගසා මරා දැමුවා වගේම ශුද්ධ සභාවේ පළවෙනි ප්‍රාණ පරිත්‍යාගීවරයා හැටිය තමයි මෙතුමාව සැලකන්නේ. එතකොට අපිට තවත් ජෙසුසහන්සේගේ ගෝලයක් සම්බන්ධව කරුණු ටිකක් දීලා තියෙනවා. ඒ තමයි ශුද්ධ මහා ජාකොබ් තුමා. ඔයාලා අහලා ඇති සන්තියාගෝ මුනිතුමා කියලා නේද? සමහර දේවස්ථානවල සන්තියාගෝ මුනිතුමා කියලා තමයි සඳහන් වෙන්නේ. මෙතුමා අපොස්තුලුන් 12 දෙනා අතරින් පළමු ප්‍රාණ පරිත්‍යාගීවරයා. හරිද? මේක ඔයාලා පටලව ගන්න එපා. විභාගයට ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියනකොට ස්තේපන් තුමා පළවෙනි සභාවේ පළවෙනි ප්‍රාණ පරිත්‍යාගීවරයා. නමුත් මහා ජාකොබ් තුමා අපොස්තුලවරුන් 12 දෙනා අතරින් පළමු ප්‍රාණ පරිත්‍යාගීවරයා හැටියට තමයි සැලකන්නේ. මෙතුමා නැත්තං ශුද්ධ ජාකොබ් තුමා සන්තියාගෝ මුනිතුමා කියලා හඳුන්වනවා. ඒ වගේම හෙරෝද් අග්‍රිපා, පළවෙනි හෙරෝද් අග්‍රිපා විසින් ඔහුව හිස ගසා මරා දමන ලද කෙනෙක් හැටියට තමයි සැලකන්නේ. එතකොට මෙතුමා පිළිබඳවත් ඔයාලට කරුණු තුනක් ඉදිරිපත් කරගත හැකි. ඒ තමයි අපොස්තුලවරු 12 දෙනා අතරින් පළවෙනි ප්‍රාණ පරිත්‍යාගීවරයා සන්තියාගෝ මුනිතුමා නමින් හඳුන්වනවා. හෙරොත් අග්‍රිපා සමයේදී හිසගසා මරා දමනු ලැබූ පුද්ගලයෙක් හැටියට තමයි සැලකන්නේ. එතකොට මේ විදිහට අපි දකිනවා ප්‍රාණ පරිත්‍යාගී වීමට ලොකු ශක්තියක් ඕනේ, ශුද්ධාත්ම වරප්‍රසාදයක් ඕනේ. එතකොට සැබෑ කිතුණු සබලෙක් හැටියට අභිවෘද්ධියාලේපය ලබන අපි ශුද්ධාත්ම වරප්‍රසාදයෙන් පූර්ණ වෙලා අභියෝගවලට මුහුණ දෙමින් කිතුණු දිවිතයට සාක්ෂි දරනමින් සැබෑ කිතුණුවෙක් හැටියට සමාජය තුළ අපි ජීවත් වෙන්න හිතා ගන්න ඕනේ. හොඳයි පුතේ, අපි මෙතනින් අද දවසේ පාඩම අවසන් කරනවා.